සම්මා සම්බුදු සරණයි සියලු දෙනාටම. කෙලෙසුන් පිරිලෝකයේ නික්ලේශී හදවත් අනන්නට බෙරදරනා බෞද්ධ අගුවන්විදුලියේ දායකත්ව ධර්ම දේශනාව ආරම්භ කිරීමටයි අප මෙතැන් සිට සූදානම් වන්නේ. ඒ සඳහා වැඩමව දාල රාජකීය නෙළුම් පෙදෙස දහම්මැදුර භාවනා මධ්‍යස්ථාන වාසී පූජ්‍යපාද මකුලෑවේ සුදස්සන ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි සියලු දෙනාම එක්ව සාදුනාද පවත්වා පිළිගනිමු. සාදු සාදු සාදු. අද දින මෙම සද්ධර්ම දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරන්නේ කොළඹ පහ පදිංචි මෑණියන් සහ ගම්පහ අස්කිරිය ප්‍රේමාතිලක රත්න මෑණියන් සහ දරුමුණුපුරු මිනිපිරියන් ඇතුළු සදහැතිස්ස පෙන්වත් පිරිසත්, බද්දේගම ලිපිණයේ පදිංචි MHJ රත්නකුමාර සහ ශ්‍යාමලී මහත්මිය ඇතුළු සදහැතිස්ස පෙන්වත් පිරිස අද මෙම ධර්ම දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරනවා. එසේනම් සද්ධර්ම දේශනාව ආරම්භ කිරීමට ප්‍රථමයෙන් පංචශීලයේ සමාදන් වීම සඳහා කවුරුත් සාතුනාද පවත්වා තෙවරක් නමස්කාරය කියමු. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස.
බුද්ධං සරණං ගච්ඡාමි.
බුද්ධං සරණං ගච්ඡාමි.
ධම්මං සරණං ගච්ඡාමි.
ධම්මං සරණං ගච්ඡාමි.
සංඝං සරණං ගච්ඡාමි.
සංඝං සරණං ගච්ඡාමි.
ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
තතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
තතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
තිසරණ ගමනං සම්පුන්නං
ආමබන්තේ
පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි.
අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි.
කාමීසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
කාමීසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
සුරාමීරය මජ්ජපමා දණ්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
සුරාමීරය මජ්ජපමා දණ්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
නීන සද්දින් පංච සීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කත්වා අපමාදේන සම්පාදේ තම්භං.
ආමබන්තේ සදු සදු සදු.
සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කධං. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමු තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤා චරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, තුන් ලොවට පිහිට වෙන්න ලොව පහළ වී වදාළ අසම සම ගුණ ඇති සකලඥේය සාගර පාරගත තිලෝගුරු සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන සූත්‍ර පිටකයෙහි ඇතුළත් වෙන පින්වතුනි, දජග්ග සූත්‍රයට අයිති සූත්‍ර පාඨයක්, එහෙමත් නැත්නම් නිතර සජ්ජායනා කරනු ලබන බුදුගුණ නමය තමයි පින්වතුනි අද මේ ධර්ම දේශනාව සඳහා මාතෘකා කරගන්නට යෙදුනේ. අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන මේ පින්වත් පිරිස බොහොම සන්තෝෂයට පත්වෙන්න ඕනි. බෞද්ධයා ගුවන් විදුලිය හරහා තමන් මේ සිදු කරනු ලබන්නේ තමන්ට පමණක් නෙමෙයි, ලක්වැසි ලෝවැසි ජනතාවට පින්වතුනි ධර්මයේ අහන්ට සලස්වමින් ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුන සියලු දානයන් පරදවා අග්‍රතම දානේ උසස්ම දානේ බවට පත්වෙන ධර්ම දානේ මේ පින්කමක් කියලා බොහොම සතුටට සොම්නසට කවුරුත් පත්වෙන්න ඕනි. පින්වතුනි, ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනයක් පවතින වකවානුවක් තුලදී අපිට මේ වගේ වටිනා පින්දහම් සිද්ධ කරගන්න ලැබෙනවා නම් ඒක පින්වතුනි පරම දුර්ලභ ගණේ කුසල ධර්මයක් බවට පත්වෙනවා. ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමකගේ මේ මහා කාරුණික ශාසනයක් පවතින වකවානුවකදී විතරයි ධර්ම දානමේ පින්කමක් පින්වතුනි සිද්ධ කරගන්න ලැබෙන්නේ. මේ ධර්ම දානීය කියන එක පැත්තකින් පින්වතුනි ප්‍රඥා පාරමිතාව දියුණු වෙන එකක්, නිවනට ඍජුවම උපකාර වෙන තමන්ගේ ප්‍රඥාව දියුණු කරගන්න ප්‍රඥාව පාරමිතාව පිරෙන මහේසාක්‍ය අග්‍රගහන්නේ කුසල ධර්මයක් වැඩෙන පින්කමක් බවට පත්වෙනවා. අද පින්වතුන්ලට දේශනා කරන්නට බලාපොරොත්තු වෙන්නේ මුලින් සඳහන් කළා බුදුරජාණන් වහන්සේගේ ගුණ සාගරයෙන් පින්වතුනි බිඳක්. වේනෙය ධම කුසල බුදුරජාණන් වහන්සේ පින්වතුනි වේනෙය ජනයාගේ හිතසුව පිණිස සාමාන්‍ය ජනයාට දැනගැනීමේ පහසුව පිණිස ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ගුණය පින්වතුනි කොටස් 9කට බෙදලා දක්වලා තියෙනවා. ලෞතුරා බුදුරජාණන් වහන්සේට පින්වතුනි විවිධාකාර නම් තියෙනවා, විවිධ පරියාය නාම තියෙනවා. ඒ වගේම ගුණ සාගරයක් බුදුරජාණන් වහන්සේ මෙපමණ ගුණස්කන්ධයකින් යුක්තයි කියලා සීමාවක් පණවන්ට පින්වතුනි බුදුරජාණන් වහන්සේට පුළුවන්කමක් නෑ. ඒ තරම් ගුණයක් ලෞතුරා බුදුරජාණන් වහන්සේ සතුව තියෙනවා. සාරා සංකේය කල්ප ලක්ෂයක් පාරමී ධර්ම පූර්ණී කරලා ලෞතුරා බුද්ධත්වයට පත්වෙච්ච සර්වඥයන් වහන්සේ පින්වතුනි මෙන්න මේ ගුණ නමය සාමාන්‍ය ජනයට තේරුම්ගෙන සිත පහදවා ගන්නට තමයි දේශනා කළේ. බුද්ධ ශාසනයේ පින්වතුනි මේ ශ්‍රද්ධාව කියන එක පවා ඉස්මතු කරලා නොඑක් ආකාරයට සද්ධා බීජං, සද්ධා හත්තං, සද්ධාව ලාභයක් හැටියට, ඒ වගේම සද්ධා දනං, ඒ වගේම ඉන්ද්‍රිය ධර්මයක් හැටියට, බල ධර්මයක් හැටියට, මේ විදිහට සෝබන සාධාරණ චෛතසික ධර්මයක් හැටියටත් විවිධ තැන්වලදී දක්වලා තියෙන පින්වතුනි මේ ශ්‍රද්ධාව මුල් කරගෙන තමයි මේ සාසනික ප්‍රතිපදාවේ ගමන් කරන්නට පුළුවන්කම ලැබෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ගුණ මහන්තත්වය දැනගන්ට දැනගන්ට ශ්‍රද්ධාව సంతාන තුල වැඩි වෙනවා. කෙනෙක්ගේ సంతානිය තුල පිංවතු නිහමත් නැත්තම් කෙනෙක් තුල ප්‍රඥාව දියුණු වෙලා තියෙනවා නම් ඒ දියුණු වෙච්ච ප්‍රඥාවත් එක්ක ඔහු තුල ශ්‍රද්ධාව වැඩිලා තියෙනවා නම් ඒ දියුණු වෙච්ච ප්‍රඥාව සහ ශ්‍රද්ධාව තියෙන තරමට බුදුරජාණන් වහන්සේ ගැන අප්‍රමාණ ගෞරවයක් භක්තියක් ඇති වෙනවා පිංවතුනි. සරියුත් මහරහතන් වහන්සේ කියන්නේ පිංවතුනි ප්‍රඥාවන්තයන් අතර අගතැම්පත් මහරහතන් වහන්සේ. සරියුත් මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් වෙන්ව දින 10කට වඩා වාසය නොකරනවයි කියන එක විනය අටුවාවේ සඳහන් කරලා තියෙනවා. ඒ මොකද අර ප්‍රඥාව වැඩි තරමට ඒ උතුම් පිංවතුනි බුදුරජාණන් වහන්සේගේ ගුණමහන් තත්වයේ දන්නෝ. ඒ නිසා අපි සෑම දිනම බොහොම සතුටට සොම්නසටපත් වෙන්න ඕනේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනයක් පවතින වකවානුවකදී වටිනා මනුස්ස ජීවිතයක් ලබලා ਸਰව ධර්මයන් අවබෝධ කරලා වේනෙය ජනයට හිතසුව පිණිස දහම් දේශනා කරලා ශ්‍රාවක සංඝයා පවා බිහි කරපු මේ සම්මා සම්බුද්ධ ශාසනය තුල පිහිට ආධාර කරගෙන කුසල ධර්මයන් දිනු කරගන්ට ලැබීම ගැන අපි සෑම දිනම සතුටට සොම්නසටපත් වින්ට උණු. පින්වතුනි බුදුරජාණන් වහන්සේට හඳුන්වනු ලබන ගුණ අතර පළවෙනි එක තමයි අරහං කියන ගුණය. දෙක සම්මා සම්බුද්ධ, තුන විජ්ජාචරණ සම්පන්න, හතර සුගත, පහ ලෝකවිදු, ඊට පස්සේ අනුත්තර පුරිස ධම්ම සාරති, දෙව්මිනිසුන්ට ශාස්ත්‍රු, බුද්ධ භගවා කියලා මේ විදිහට ගුණ නමයක් දක්වලා තියෙනවා. අපි මේ එකින් එක ගුණය පින්වතුනි විස්තර විවරණ කරගෙන බලමු. අරහං කියලා හඳුන්වනවා දස බලධාරීන් වහන්සේ. ශාස්ත්‍රුන් වහන්සේ අරහං කියලා හඳුන්වන්නේ පින්වතුනි මේ අරහං කියන පදය සුදුසු කියන අර්ථයේ යෙදෙනවා. සුදුසුයි කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ ප්‍රධාන වශයෙන් මෙතන දෙවියන් බඹුන් මරුන් සහිත ශ්‍රමණක් බ්‍රාහ්මණින් සහිත සමස්ත සත්ත ප්‍රජාව විසින් සිදු කරනු ලබන යම් ආමිස ප්‍රතිපත්තිමේ පූජාවක් තියෙනවා නම් ඒ මේ පූජාව පිළිගන්ට අපේ ශාස්ත්‍රුන් වහන්සේ සුදුසුයි. ඒ නිසා අරහං කියලා හඳුන්වනු ලබනවා. ඒ විතරකුත් නෙමෙයි බුදුරජාණන් වහන්සේ පින්වතුනි රහසින්වත් පව නොකල නිසා, ඒ වගේම සියලු පාපයන්ගෙන් දුර වූ නිසා, තමන්ගේ సంతානිය තුල සියලුම කෙලෙස් ධර්මයන් නසලා පිරිසිදු චිත්ත సంతානයක් ඇති කරගෙන තියෙන නිසා, ඒ වගේම සංසාර චක්‍රයගේ ਸਰව සම්පූර්ණින්ම පින්වතුනි නැවත පැවැත්මක් නැවත ඇතිවීමක් නොවන ආකාරයට මේ තෘෂ්ණාදී අර සිඳලලා දාලා තියෙන නිසා බුදුරජාණන් වහන්සේ පින්වතුනි අරහං කියලා හඳුන්වනු ලබනවා. මේ ආමිස ප්‍රතිපත්ති පූජා කියන මේ දෙක තුල පින්වතුනි ලොකු අර්ථයක් තියෙනවා. දැන් බලන්න මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සුව ගත්තොත් එක දිනට බුදුරජාණන් වහන්සේට මොනතරම් පින්වතුනි ආමිස පූජා සත්කාර පවත්වනු ලබනවද? උදේට දන් පූජා කරනවා, දවල්ට ධම් පූජා කරනවා, අවසට ගිලන්පස ආදිය පූජා කරනවා, තවත් වෙනත් වෙනත් නොයෙක් විදිහට පින්වතුනි පුද සත්කාර සම්මාන නොයෙක් ගණන් කෝටි ගණන් ධනෙ වියපෑදම් කරමින් සිදු කරනු ලබනවා. මේ මිනිස්සු මිනිසුන් විතරක් නෙමෙයි දෙවිවරු පවා පින්වතුනි අනන්ත පරිමාණ වශයෙන් පූජා සත්කාර සම්මාන සිදු කරනු ලබනවා. එතකොට මේ විදිහේ ආමිස පූජාවන් පිළිගන්ට බුදුරජාණන් වහන්සේ සුදුසුයි. පින්වතුනි මේ ආමිස පූජාවට වඩා උසස් දේ තමයි ප්‍රතිපත්තිමේ පූජාව. ප්‍රතිපත්තිය කියන එක පින්වතුනි පිළිගන්ට හැමෝටම පුළුවන්කමක් නෑ. ප්‍රතිපත්තිය පිළිගන්ට ඒ ප්‍රතිපත්ති පූජාව පවත්වන, එහෙමත් නැත්නම් ඒකට භාජනය වන්නා වූ යම්කිසි ශාස්ත්‍රවරයෙක් ඉන්නව නම්, දැන් මේ ලෝකේ විවිධ ශාස්ත්‍රවරු ඉන්නවනේ. එතකොට ඒ ප්‍රතිපත්ති පූජාව පිළිගනු ලබන සාස්තුරුන් වහන්සේ විශේෂ ගුණයන්ගෙන් යුක්ත උතුමන් වහන්සේ නමක් බවට පත්වෙන්න ඕනේ. අපේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ කියන්නේ ඒ වගේ කෙනෙක් පින්වතුනි. බුදුරජාණන් වහන්සේට මේ ප්‍රතිපත්ති පූජා පවත්වන්නේ මේ සාමාන්‍ය මිනිස්සු විතරක් නෙමෙයි. රාග දේශ මෝහ නසන්ට යෙදුන උතුම් මහරහතන් වහන්සේලාගේ පටන් සෝවහං සකදාගාමි අනාගාමි මේ සතර මගඵල නිවනට පිළිපන්න උතුමෝ, එවැගේම මේ ධර්ම මාර්ගයේ ගමන් කරනු ලබන සදැහැති සිල්වත් ගුණවත් උපාසක උපාසිකාවෝ කියන මේ සෑම කෙනෙක්ම බුදුරජාණන් වහන්සේ උදෙසා ප්‍රතිපත්තිමය පූජා පවත්වනවා. එවැගේම දෙවිවරු බ්‍රහ්මයෝ වෙනත් බුද්ධ ශාසනවලදී සිව්සස් දහම් අවබෝධ කරගත්තු බ්‍රහ්ම රාජයෝ පවා අපේ ලෞතුරා බුදුරජාණන් වහන්සේට වන්දනමාන පුද සත්කාර කරනවා. එතකොට මෙන්න මේ පුද සත්කාර පිළිගන්න පින්වතුනි හැමෝටම පුළුවන්කමක් නැහැ. දැන් පින්වතුල් අහලා තියෙනවා පිප්පලි මානවකතුමා, භද්‍රා කාපිලාව පිප්පලි මානවකතුමා මේ දෙපළ පින්වතුනි බොහෝ කාලයක් එකට ආවා. බොහොම ගුණවත් දෙපළක්. අන්තිම ආත්ම භාවයේදී, පස්චිම ආත්ම භාවයේදී පින්වතුනි මේ දෙපළ එකතු වෙලා බොහොම ගුණවත් ජීවිතයක් ගත කරමින් ඉන්නකොට අකමැත්තෙන් නමුත් ඉතින් විවාහපත් වෙලා මේ කතා පින්වතුල්ල නොඑක් දින අහලා තියෙන බොහොම කෙටියෙන් පවසන්නේ. නැවත බුදුරජාණන් වහන්සේගේ ශාසනය අරමුණු කරගෙන මේ බ්‍රහ්මචර්යාව යෙදෙන්න ඕනි නිසා පින්වතුනි භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් පැවිදි වුණා. පැවිදි වුණා කියන්නේ ඒ ශාසනයේ ගැන හිත ඇති කරගෙන මේ දෙදෙනා නික්මුණා ගෘහ ජීවිතයෙන්. නික්මිලා පින්වතුනි දෙදෙනා එක මාර්ගයේ ගමන් කරනවා. එක්තරා තැනකදී මේ දෙදෙනා වෙන් වුණා. මෙන්න මේ වෙන්වීම පින්වතුනි මහපොළොවට දරන්න බැරි වුණා. බොහෝ කාලයක් එකට ආවා. මේ ගුණමහන් තත්වයේ නිසා මහපොළොව පවා කම්පා වුණා. බුදුරජාණන් වහන්සේ මේක දැක්කා. භාග්‍යතුන් වහන්සේ කල්පනා කරනවා මේ මහපොළොව කම්පා වෙන්නේ ඇයි, මේ සිදුවීම දුටුවා. දැකලා බුදුරජාණන් වහන්සේ හිත කල්පනා කරනවා, දකින්නවා මේ මොහොතේ මේ පිප්පලි මානවක තුමා, එහෙමත් නැත්නම් මහා කාශ්‍යප මහ උතුමන් වහන්සේ බුදුරජාණන් වහන්සේ උදෙසා තමයි මේ පැවිදි වුණේ. භාග්‍යතුන් වහන්සේ උදෙසා මේ විදියට ගෘහ ජීවිතේ අත්හැරලා මේ එන ගමනේදී අතරමඟ වෙන කෙනෙක් සම්මුඛ වෙලා තමන් සම්මා සම්බුද්ධයි කියලා, වෙනත් ශාස්ත්‍රවරයෙක් තමන් සම්මා සම්බුද්ධයි කියලා ඒ වන්දනාවක් ඉවසුවොත් එහෙම අන්න ඒ තැනැත්තගේ හිස හරියට තල් ගහකින් කරටිය කඩාගෙන තල් ගහක කරටිය වෙන් වෙනවා වගේ පින්වතුනි හිස කඳෙන් වෙන් වෙනවා කියන මේ සිදුවීම දැකලා කියන අර ගුණේ දරන්ට බැරිකම, මේ ගුණේ දරන්ට බැරි ස්වභාවය දැකලා බුදුරජාණන් වහන්සේ එදා පින්වතුනි වැඩම කරන්ට යෙදුනා ඉදිරියට. එතකොට බලන්ට අන්නේ ගුණය දරන්ට පුළුවන්කම තිබුණේ දැන් ගිහිව හිටපු පින්වතුනි ගෘහ ජීවිතයේ ගත කරපු මහ ගුණවත් උතුමේ. එතකොට මහරහත්භාවයට පත් වෙලා නැහැ. එතකොට ඒ ගුණය දරන්ට පුළුවන්කම තිබුණේ අපේ ලෞතුරා බුදුරජාණන් වහන්සේට වන්දනාව පවා. එතකොට බලන්ට අපි සරණ ගිහිපු අපේ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ පින්මුතුනි මොනතරම් ගුණයෙන් සමන්විත සාස්ත්‍රුන් වහන්සේ නමක්ද කියලා. එතකොට මේ විදිහට ආමිස වශයෙන් ප්‍රතිපත්තිමේ වශයෙන් යම් පුද සත්කාර සම්මාන පවත්වනු ලබනවද, ඒ මේ පවත්වනු ලබන සෑම පුද සත්කාරයක්ම තිලෝගුරු බුදුරජාණන් වහන්සේ දරන්ට සුදුසු නිසා පින්මුතුනි අරහං කියලා හඳුන්වනු ලබනවා. සංසාර චක්‍රයගේ අර සිඳලුව පින්මුතුනි. සංසාර චක්‍රය කියන්නේ පින්වතුනි දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකෙ මේ සෑම දෙයක්ම පින්වතුනි හේතුඵල ධමයක් ඔස්සේ සිද්ධවන්නා වූ දෙයක්. දැන් බලන්න පටිච්ච සමුප්පාදය ගැන අංග 12කින් මේක යුක්තයි. අවිජ්ජා සංඛාර විඥාන නාම රූප සලායතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ මේ විදිහට අංග 12කින් සමන්විතයි. එතකොට මෙන්න මේ බුදුරජාණන් වහන්සේ මේ හේතුඵල ධම මේ අංග 12කින් යුක්ත බව තුනකට සම්බන්ධතාවයේ තියෙන මේ පටිච්ච සමුප්පාදයේ මේක දැක්කා. මේ සංසාරයේ ගමන ඇති වෙන්නේ මෙන්න මේකේ මේ ස්වභාවයත් එක්ක. එතකොට තෘෂ්ණාව මුල් වෙලා උප්පත්තිය පැමිණෙනකොට මේ පටිච්ච සමුප්පාද දේශනාව තුලදී බුදුරජාණන් වහන්සේ සංස්කාර ධර්මයෝ මුල් කරන්ට යදුන කර්මියොස්සේ සංස්කාර ධර්මයන් විස්තර කරමින් ප්‍රතිසන්දි දහානිය සලස්වන්ට කර්මය උපනිශ්‍රේ වෙනවයි කියලා වෙනම පරියාය ක්‍රමයකින් දේශනා කරන්ට යදුනා. හැබැයි ආරි සත්‍යොස්සේ වෙනම විස්තර කරන්ට යදුනා. තෘෂ්ණාව නිස්රේ කරගෙන. එතකොට කර්මය ෂය කිරීම කියන මේ ස්වභාවයට පින්වතුනි පැමිණෙන්නේ තෘෂ්ණාව ෂය කිරීම අර්ථයෙන්. දැන් රහතන් වහන්සේ නමක් කර්ම ක්ෂය කරා කියන එක සඳහන් කරන්නේ පින්වතුනි අභිනව භවයකට නැවත කර්ම සකස් වීමක් කියන එක නැහැ. රහතන් වහන්සේ නමකට. නමුත් සසර ගමනේදී හෝ මහරහත් වෙන්න පූර්වයේදී ඒ භවයේ තුල යම් යම් කර්ම රැස් කරා නම් ඒ කර්ම තියෙනවා. එතකොට එවුවට විපාක ස්කන්ධ පරිනිර්වාණය පරිනිර්වාණයට පත් වෙනකන් තියෙනවා. නැතුව නොවේ. නමුත් අර කර්මයේ තිබ්බට තෘෂ්ණාව සය කරලා තියෙන නිසා මොකද වෙන්නේ? නැවත ප්‍රතිසන්දි දාණය කියන එක පින්වතුනි අභිනව භවයක සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පින්වතුනි මෙන්න මේ සංසාර චක්‍රයාගේ අර සිඳලලා දාන ආකාරයත් සංසාර චක්‍රයාගේ අර සිඳලීම කියන එකත් සිද්ධ කරා එවගේම දේශනා කළා. ඒ නිසා අපේ බුදුරජාණන් වහන්සේ පින්වතුනි ඒකාන්තයෙන් අරහං කියලා හඳුන්වනවා. අපි සෑම දිනම බොහොම සතුටු වෙන්න ඕනේ මේ වගේ අති විශිෂ්ට ගුණයකින් සමන්විත තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් සරණ යන්ට ලැබීම ගැන. ඊළඟට පින්වතුනි සම්මා සම්බුද්ධ කියලා හඳුන්වනු ලබනවා. සම්මා සම්බුද්ධ කියන මේ ගුණය පින්වතුනි එසේ මෙසේ ගුණයක් නෙවෙයි. බුද කියලා පාලියේ තියෙනවා පින්වතුනි ධාතුවක්. බුද බෝධනාර්ථය යන්නේ අවබෝධාර්ථය. එතකොට මේ අවබෝධය කියන එක දැන් කෙනෙක් යමක් අවබෝධ කරගනු ලබනවා කෙනෙක්ගෙන් අහලා කෙනෙක්ගෙන් දැනගෙන පොතපත බලලා පාඩම් කරලා යම් විදිහකට මේ එක එක ක්‍රම ඔස්සේ පින්වතුනි අවබෝධ කරගනු ලබනවා. එතකොට ඒ අවබෝධයයි බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ කියන මේ ගුණ විශේෂයත් එක්ක එන අවබෝධයයි අතර පින්වතුනි ලොකු වෙනසක් තියෙනවා. බුද්ධත්වයට පත්වෙන්ට පූර්වේදී අපේ බෝසතාණන් වහන්සේ වෙනත් බුද්ධ ශාසනවල පින්වතුනි විවිධාකාරයට පැවිදි වෙලා උපසම්පද වෙලා විදර්ශනා භාවන එවැගේම සමත භාවන ත්‍රිපිටකයේ හොඳට පරියත්තිය හදාරමින් ඒවා ප්‍රගුණ කළා. නමුත් ලෞතුරා බුද්ධත්වයට පත්වෙන අවස්ථාවේදී මේ සිව්සස් ධර්මයන් මේ විදර්ශනා මාර්ගයේවත් එහෙමත් නැත්නම් මේ චතුරාර්ය සත්‍ය කියන මේ දුක මේක දුක ඇති වෙන්න හේතු මේක දුක නැති කිරීම මේක දුක නැති කිරීමේ මාර්ගය කියන එකවත් පින්වතුනි බුදුරජාණන් වහන්සේ කිසිම කෙනෙකුගෙන් පින්වතුනි අහගත්තේ නැහෙනි. ඒ අහ ගැනීම කියන එක බුදුරජා මේ සිව්සස් ධර්මයන් විතරක් නෙවෙයි පින්වතුනි. අඩුම තරමේ මේ කඩු ශිල්ප දුනු ශිල්ප කියන ඒ ශිල්ප ශාස්ත්‍රයක්වත් අහගත්තේ නැහැ. දැන් සමහරු කියනවා බුදුරජාණන් වහන්සේට මේ ගුරුවරේ බෝසතාණන් වහන්සේට මේ ගුරුවරේ හිටියයි කියන එක ගැන. ගුරුවරයෙක් හිටියා දැන් ඔය ඉස්කෝල පොත්වල පවා පොඩි කාලේ තිබ්බ ඇතැම් පොත්වල පවා මේ භාග්‍ය බෝසතාණන් වහන්සේගේ සිද්ධාර්ථ කුමාරයාගේ ගුරුවරයා කවුදයි කියලා කියපුවාම මේ අසුවල් කිනාය කියලා මේ විදිහට සඳහන්. හැබැයි මෙහෙම දෙයක් ත්‍රිපිටක පාලිය පුරාවට අටුවා ටීකාවල පින්වුතුනි සඳහනක් නැහැ කිසිම තැනක. මේවා මේ මහායාන දර්ශනයෙන් ආපුවා. ඒකනේ පින්වුතුනි දැන් යසෝදරා දේවිය විවාහපත් කරලා දෙන්න හදනකොට මේ ශිල්ප පෙන්වන්න කිව්වේ. මේ කිසිවක් දන්නේ නැති කෙනෙකුට කොහොමද අපි අපේ දියණිය දෙන්නේ කියලා කට්ටිය ප්‍රශ්න කරන්න පටන් ගත්තේ. ඊට පස්සේනේ මේ ශිල්ප පෙන්වුවේ අර සසර ගමනේදී පුරුදු පුහුණු කරලා තිබ්බ සියල්ල ඒ මොහොතේදී ඒ අවස්ථාවේදී ඉස්මතු වුණා. අන්න ඒකයි. අපේ මහ බෝසතාණන් වහන්සේට අඩුම තරමින්ෙන් බෝසත් කාලයේදී පින්වතුනි සිදු කරනු ඒ කියන්නේ වන්දනාවක්වත් බෝසතාණන් වහන්සේගේ වන්දනාවක්වත් ඉවසන්න පුළුවන් කෙනෙක් හිටියේ නැහැ කිසිම කෙනෙක්. එතකොට එබඳු වන්දනාවක්වත් ඉවසන්න සුදුසු කෙනෙක් හිටපු නැතිකොට පින්වතුනි දැන් බලන්න ශිල්ප ශාස්ත්‍රය උගන්නන්න සුදුසු ගුරුවරයෙක් හිටියයි කියන මේ කියමන පිළිගන්න පුළුවන්ද? මේක සරු මේක සම්පූර්ණයෙන් අසත්‍ය දෙයක්. මේ ත්‍රිපිටක අටුවා ටීකා වල පින්වතුනි කොහෙවත් සඳහනක් නැහැ. එතකොට මෙන්න මේ අපේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ මේ චතුරාරි සත්‍ය ධර්මය කියන එක වෙන කිසිම කෙනෙකුගෙන් අහලා මේක දැනගෙන මේක පින්වතුනි කිසිම ඉඟියක්වත් ලබලා අවබෝධ කරපු එකක් නෙමෙයි. මේක තමන් වහන්සේම ස්වයම්බුක් ඥානින් මේ දේ අවබෝධ කළා. පිඟුතුනි මේ කියමන තුල මේ ගුණය තුල අපිට පිඟුතුනි තථාගතයන් වහන්සේ ගැන ශ්‍රද්ධාව ඇති කර ගන්නව නම් අපේ නුවණට වැටහෙන ආකාරයට පුදුම කරුණු කාරණා ගොඩක් මේ තුල ගැබ්බෙලා තියෙනවා. පිඟුතුලා හිතලා බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ ධර්මය බාගිතුන් වහන්සේ දේශනා කරපු ධම සුවාසූ දහස ධර්මස්කන්ධ වශයෙන් ධර්ම විනී වශයෙන් මේක දෙවෑ දෑරුම් වෙනවා. මේක පින්වතුනි පිටක වශයෙන් තුන් ඇදෑරුම් වෙනවා. සූත්‍ර පිටකේ, විනය පිටකේ, අභිධර්ම පිටකේ කියන. නිකාය වශයෙන් පංච විද වෙනවා. අංග වශයෙන් නම වැදෑරුම්. සුත්ත ගෙය්‍ය වෙය්‍යා කරන ගාථා උදා නිති උත්තක ජාතක අබ්බූත ධම්ම වේදල්ල කියලා. එතකොට මේකට කියන නවාංග ශාස්ත්‍රු සාසනී. මේ ත්‍රිපිටකය පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ දේශනේ. හැබැයි ශ්‍රාවකයන් වහන්සේලාගේ දේශන තියෙන ශ්‍රාවක භාසිත. ඒ ශ්‍රාවක භාසිත උනත් බුදුරජාණන් වහන්සේගේ ධර්ම න්‍යාය ඔස්සේ දේශනා කරපුවා විනා උන්වහන්සේලා ස්වයම්පුඥාණින් අවබෝධ කරගෙන දේශනා කරපු එකක් නෙවෙයි. ඒ සෑම දෙයක්ම සෑම දෙයකම තන්තිය බුදුරජාණන් වහන්සේ තිබිලා තියෙනවා. භාග්‍යතුන් වහන්සේ නොතබබු කිසිම තන්ති පදයක් ධර්ම විනී කිසිදු න්‍යායක් නැහැයි කියන එක සඳහන්. ඒ කියන්නේ එහෙම නැති එකක් නැහැ. හැම එකකම තන්තිය න්‍යාය දේශනා කරලා තියෙනවා. ඒ තන්ති ක්‍රමයේ න්‍යාය උපනිශ්‍රේ කරගෙන තමයි පිංගුතුනි සැරියුත් මහරහතන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේලා, මහා කච්චායන මහරහතන් වහන්සේලා ආදී උතුමෝ වෙනත් වෙනත් සූත්‍ර පවා දේශනා කරන්ට යෙදුනි. බුදුරජාණන් වහන්සේගේ අදහස හොඳාකාරවම දන්නවා. ඒ නිසා එව්වත් ශ්‍රාවක දේශන කියලා කිව්වට බුද්ධ දේශනම තමයි. එතකොට මෙන්න මේ සුවාසූ දහසක් ධර්මයට පින්වතුනි බලන්ට සූත්‍රවලට, සූත්‍ර පිටකයට, විනය පිටකයට, අභිධර්ම පිටකයට අටුවා ග්‍රන්ථ සම්පාදනය කළා. අටකතා. බුදුරජාණන් වහන්සේගේ විස්තරාර්ථ දේශනේ ප්‍රථම මහා සංගීතයේදී මහා කාශ්‍යපාදී මහෞතුමන් වහන්සේලා මේ අර්ථ වාක්‍යානේ ක්‍රමයේ පින්වතුනි තබන්ට යෙදුනා. අමේ අටකතා කියන එක. ඒ කියන්නේ ත්‍රිපිටකයි මේ අර්ථ වාක්‍යාන ක්‍රම අර්ථ තෝරගන්නේ කොහොමද? පදේක අර්ථේ කොහොමද තෝරගන්නේ කියන එක ගැන තමයි මේ අටුවාව විස්තර කරන්නේ. මේක මෙහෙමයි, මේක මෙහෙමයි කියන එක සම්බන්ධව. එතකොට මේ ත්‍රිපිටකයේට අටුවා සම්පාදනය වෙලා තියෙනවා. ඊට පස්සේ අනුරාධපුර යුගයේ එනකොට මේවට ටීකා ග්‍රන්ථ සම්පාදනය වුණා. විනය පිටකයට, සූත්‍ර පිටකයට, අභිධර්ම පිටකයට ටීකා ග්‍රන්ථ සම්පාදනය. තවත් තවත් අනුටීකාත් සම්පාදනය වුණා. පොළොන්නරු යුගයේ ආදියට එනකොට, ඒ වගේම අනුරාධපුරයේ යුගයේදීත් ගන්තිපද, ඒ වගේම තවත් පසුවට එනකොට නොඑක් විදිහට පිංගුතුනි සන්න ගැටපද ආදී සම්පාදනය වුණා. එතකොට බලන්න දැන් මේ සුවාසූ දහසක් ධර්මස්කන්ධයට අටුවා, ටීකා, ගන්තිපද, ඒ වගේම සන්න ගැටපද සම්පාදනය වුණා. අද වෙනකොට තවත් නොඑක් විදිහට පරිවාර ග්‍රන්ථ සම්පාදනය වෙනවා, සංග්‍රහ ග්‍රන්ථ සම්පාදනය වෙනවා. එතකොට මෙන්න මේ විදිහට අටුවා ටීකාදී ග්‍රන්ථ සම්පාදනයනේ අර ත්‍රිපිටකයේ ගණ්ටි ස්ථාන විස්තර කරමින් මේවා පහසුවෙන් තේරුම් ගන්නට එතකොට බලන්න දැන් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සම්මුති ධර්ම, පරමාර්ථ ධර්ම දෙකටම තමයි මේ විදිහට මේ සම්පාදනය වුනේ. මේ සම්මුති ධර්ම, පරමාර්ථ ධර්ම ආදී විග්‍රහ වෙනකොට පින්වතුනි මේවා දැන් සම අද වෙනකොට නොඑක් විදිහට දැන් මේ ගුවන් බෞද්ධයා ගුවන් නූදලි හරහා, ඒ වගේම රූපවාහිනිය හරහා, වෙනත් වෙනත් දේවල් හරහා නොඑක් විදිහට මේවා විකාශනය වෙනවා කියලා දෙනවා. මේවා මෙහෙම ස්කන්ධ ගැන, ධාතු ගැන, ආයතන ගැන, ඉන්ද්‍රිය ගැන, බල ධර්ම ගැන, බොජ්ජංග ධර්ම ගැන නොඑක් නොඑක් දේවල් ගැන කියලා දෙනවා. නමුත් බලන්න මේ පරමාර්ථ ධර්ම ගත්තොත් දැන් මේ ස්කන්ධ ගැන හෝ ධාතු ගැන හෝ ආයතන ගැන, ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම, බොජ්ජංග ධර්ම ගැන මිනිසු කීයෙන් කී දෙනාටද මේවා තේරෙන්නේ? ස්කන්ධ ගැන කිව්වොත්, ධාතු ගැන කිව්වොත්, ආයතන ධර්ම ගැන කිව්වොත්, එහෙමත් නැත්නම් අභිධර්මයේ චිත්තචෛසික ගැන කිව්වොත්, මේවා ගැන සම්ප්‍රයෝග ගැන කිව්වොත් මේවා කීයෙන් කී දෙනාටද තේරෙන්නේ? බොහොම අතලොස්සකට තමයි මේක පින්වතුනි, කියන්නේ තේරුම් ගන්නට පුළුවන්කම තියෙන්නේ. මෙච්චර මේ සරලව දැන් අටුවා සම්පාදනයලා තියෙන, ටීකා සම්පාද අද වෙනකොට සන්න ගැටපද සම්පාදනය වෙලා තියෙන මේ විදිහට සමහරුන්ට තේරෙනවා සසර හුරුවත් එක්ක ගත්තාම. එතකොට මේ විදිහට පින්වතුනි දැන් බුදුරජාණන් වහන්සේ මේ දැන් පසුකාලීන වෙනකොට මේ අටුවා ටීකා ආදී ග්‍රන්ථ පසුකාලීනව කියලා කිව්වට මේවා මේ අබුද්ධ දේශන නෙමෙයි, මේවා බුදුරජාණන් වහන්සේගේ දේශනේ නිස්සරේ කරගෙනම තමයි සිද්ධ වුනේ. ඒවා අබුද්ධ දේශනනේ, බුද්ධ දේශනාවක්ම තමයි පින්වතුනි. එතකොට එච්චරේ ග්‍රන්ථ සම්පාදනය වෙලා තියෙනකොට පිටන්ට මේ අද දේශනා ආදී දේශනාත් සිද්ධ වෙනකොට මේක තේරුම් ගන්නට අපහසු වෙන්නේ උදවියට. එතකොට හිතන්න බුදුරජාණන් වහන්සේ මේ දහම මේ දුක ගැන, දුක ඇතිවීමට හේතුව දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය කියන මේ චතුරාර්ය සත්‍ය ධර්මය මේක පින්වතුනි අවබෝධ කර කිසිම කෙනෙක්ගෙන් අහගන්නේ නැතුවනේ. මේක මේ කිසිම පිහිටක් පිළිසරණක් නැතුව අරිට අඳුරේ අතපත ගාන වගේ මේක තමන් වහන්සේ මේක අවබෝධ කරේ. තමන් වහන්සේ මේක ස්වයංබුක් ඥාණයෙන් අවබෝධ. එතකොට එහෙම අවබෝධ කරගෙන වේනෙය ජනයට මේක මේ පරමාර්ථ ධර්ම සම්මුති ධර්ම ආදී සම්මුති සත්‍යයන් නංගොමි මේක දේශනා කළ දෙන ඒක තේරුම් ගන්නටත් පින්වුතුනි බලන්ට මිනිසුන්ගේ නුවණ අද වෙනකොට මදි ස්වභාවයක් තියෙන තේරෙන්නේ නැති ගති. එතකොට අපි මේ කාරණාව තුලින් මේ ගුණය තුලින් අපි තේරුම් ගන්නට අපේ බුදුරජාණන් වහන්සේ පින්වුතුනි මොනතරම් නුවණකින් මොනතරම් ප්‍රඥාවකින් සමන්විතයිද කියන එක ගැන. දැන් අපි මේ විදිහට නොයෙක් දේශනා සිද්ධ වෙද්දිත් නොයෙක් විදිහට එක එක්කෙනෙක් කියලා දෙනකොටත් ඒක තේරුම් ගන්නට බැරිකොට එදා ලෝතුරා බුදුරජාණන් වහන්සේ මේ අවබෝධ කරේ ස්වයංබුක් ඥානීම. එතකොට මේ දුක ඇතිවීමට හේතුව දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය මේ කියන මේ චතුරාර්ය සත්‍ය ධර්මය පින්වතුනි මේක සුළුපටු දෙයක් නෙමෙයි. මේක ඉතාම පින්වතුනි ගැඹුරු දෙයක් මේ චතුරාර්ය සත්‍ය ධර්මය කියන එක. මේක තමයි බුද්ධ ශාසනයේ පිඟුතුනි හදවත හරය. මේ සිව්සස් ධර්මයන් අවබෝධ කර ගැනීම කියන එක තමයි පිඟුතුනි සෝහං ඵලය කියලා කියන්නේ. යමෙක් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගනු ලබනවා නම් එයා පිඟුතුනි සෝහං ඵලයටපත් වෙනවා. අන්නේ සෝහං ඵලයටපත් වෙච්ච තැනැත්තා සංසාර දුකෙන් පිඟුතුනි වැඩි හරියක් සිඳලා දාපු පුජ්‍යලයක් බවටපත් වෙනවා. ඒ කියන්නේ සතර අපායට ආය කවදාකවත් ඒ තැනැත්ත වැටෙන්නේ නැහැ. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ මොනතරම් මහා කාරුණික සාස්ත්‍රුන් වහන්සේ නමක්ද කියලා, තමන් වහන්සේ මේ ධර්මය අවබෝධ කරගෙන මේ දුකෙන් අත මිදෙන්න අන්‍ය සත්වයාට මෙන්න මේක තමයි නිවැරදි මාර්ගය, මේක තමයි ඒකායන මාර්ගය කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්ට ඉදුණා. එතකොට අපි මේ සරණ ගියා වූ ලෞතුරා බුදුරජාණන් වහන්සේ පින්වතුනි ඒකාන්තෙන් සම්මා සම්බුද්දයි කියන මේ පැහැදීම අපි ඇති කර ගන්න ඕනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ පින්වතුනි හඳුන්වනු ලබනවා විජ්ජාචරණ සම්පන්නයි කියලා. විජ්ජාචරණ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ පින්වතුනි ත්‍රිවිද්‍යා අෂ්ටවිද්‍යා මේ 15 චරණ ධර්ම ගුණයන්ගෙන් සමන්විතයි. ත්‍රිවිද්‍යාව කියලා කියන්නේ පුබ්බේ නිවාසානුස්මෘති ඥානෙ, ඒ වගේම චුතූපපාත ඥානෙ, ඒ වගේම ආශ්‍රවක්ෂය කර කියන මෙන්න මේ ඥාන තුنين සමන්විතයි. පුබ්බේ නිවාසානුස්මෘතිය කියලා කියන්නේ පෙරවිසු කඳපිලිවෙත. සෑම සත්වයෙකුගේම පින්වතුනි පෙරවිසු කඳපිලිවෙත බුදුරජාණන් වහන්සේට දකින්න පුළුවන් නුවණ තියෙනවා. දැන් සරියුත් මහරහතන් වහන්සේ ගත්තත් මුගලන් මහරහතන් වහන්සේලා ගත්තත් ඒ මහරහතන් වහන්සේලාට කෙනෙකුගේ ස්වභාවය දකින්න පුළුවන්කම තියෙන්නේ පිංගුතුනි ආපස්සෙන් ආපස්සට එකින් එක පිටිපස්සෙන් බලමින්. හරියට බුදුරජාණන් වහන්සේගේ ස්වභාවය දැන් උකුස්සෙක් පිංගුතුනි මස් කෑල්ලක් දැහගන්න එනකොට ආකාශය සැරිසරලා එක පාටම බිමට පතිත වෙලා ඒ මස් කෑල්ල ඩැහැගන්න යම්සේද අන්න ඒ ආකාරයට බුදුරජාණන් වහන්සේට පුළුවන් අසවල් තැනැත්තා මීට කල්ප ලක්ෂයකට උඩදී කොතනද හිටියේ කියලා බලන්න ඕනකම තිබ්බොත් ඒ ෂණේම බුදුරජාණන් වහන්සේට පුළුවන්කම තියෙන එක දකින්න. මෙයාගේ නම මේකයි, ගෝත්‍රේ මේකයි, මේ අම්මා තාත්තා මෙයා මේ විදිහට හිටියේ, මේ විදිහ වර්ණයකින් යුක්තයි, කෑවේ බිව්වේ මේ දේවල් මෙච්චර ප්‍රමාණයක් ආවද, මේ ඔක්කොම දැකීමේ නුවණ තියෙනවා. ඒක සීමාවක් නෙවෙයි. පසේ බුදුරජාණන් වහන්සේලාට සීමාවක් තියෙනවා. ලෞතුරා බුදුරජාණන් වහන්සේලාට සීමාවනේ. මේ නිසා බුදුරජාණන් වහන්සේ පුබ්බේ නිවාසානුස්මෘති ඥාණයෙන් සමන්විතයි. පෙරවිසූ කඳ පිළිවෙත ඕනෑම සත්වයෙකුගේ දැකීමේ නුවණ බුදුරජාණන් වහන්සේලා සතුව තියෙනවා පින්වතුනි. ඊළඟට තමයි චුතූපපාත ඥාණය. චුත වෙන උපදින සත්වයන් දැකීමේ නුවණ බුදුරජාණන් වහන්සේට තියෙනවා. යම්කිසි සත්වයෙක් යම් ආකාරයකට චුත වෙනවා නම් ඒ චුත වීමත් ඒ චුත වෙලා නැවත උප්පත්තිය ලබන තැනත් ඒ සියල්ල දකිනවා. යම්කිසි කෙනෙක් මේ දැන් දින මෙතන ඉඳන් තව දින 10කින් පස්සේ මරණයට පත් වෙනවා නම් ඒ තැනත්තා මරණයට පත් වෙන බවත් දින 10කින් මත්තේ මෙයා මරණයට පත් වෙනවා එතනින් මරණයට පත් වෙලා අසුවල් තැන උප්පත්තිය ලබනවා කියන මේ සියල්ල බුදුරජාණන් වහන්සේට දකින්න නුවණ තියෙන. ඒ නිසානේ ඔය නොඑක් ආකාරයට පින්වතුනි මේ අනමතග්ග සංයුත්තේ පුරාවටත් ඒ වගේම වෙනත් සංයුත්ත නිකායේ තියෙන වෙනත් සූත්‍ර පුරාවට අංගුත්තර නිකායේ තියෙන ඇතම් සූත්‍රවලදී පවා බුදුරජාණන් මේ සංසාර ස්වභාවය ගැන දේශනා කර එක එක උපමා ඔස්සේ දේශනා කරේ. හරියට බුදුරජාණන් වහන්සේ මේ මනුස්ස ලෝකේ ඉඳලා මරණයට පත් වෙන මේ මිනිස්සු වැඩි හරියක් සතර පායේ උප්පත්තිය ලැබනොයි කියන එක දුටුවණි අර හරියට උපමාවකින් දැක්වේ පින්වතුනි නියපිටට ගන්න පස්ටික වගේ පිරිසක් සුගතිය උපදිනවා මහා පොළොව වගේ පිරිසක් අපායේ මේ චුතූපපාත ඥාණිය උස්සේ මේ දේවල්. ඒ නිසා සත්වයන්ගේ චුතවන උපදින මේ ස්වභාවය දැකීමේ නුවණින් බුදුරජාණන් වහන්සේ සමන්විතයි. ඒ වගේම ආශ්‍රව ක්ෂය කර ඥාණි. ආශ්‍රව ධර්මයන් ක්ෂය කරන මෙන්න මේ නුවණින් බුදුරජාණන් වහන්සේ සමන්විතයි. ඒ නිසා පින්මුතුනි භාග්‍යතුන් වහන්සේ ත්‍රිවිද්‍යාවෙන් යුක්තයි. අෂ්ටවිද්‍යා භාග්‍යතුන් වහන්සේ දිව්‍ය සෝත ඒ වගේම දිව්‍ය චක්සුසය ඒ වගේම ඉද්ධිවිද ඥාන ආදී මේ විදිහට පින්මුතුනි ඥාන 8කින් සමන්විතයි. අෂ්ටවිද්‍යාව එතන ඒ අෂ්ටවිද්‍යාව අම්බට්ඨ සූත්‍රයේදී සඳහන් කරලා තියෙනවා. ඒකටම අදාළව පින්වතුනි මේ ත්‍රිවිද්‍යා ධර්මනුත් මේකට සම්බන්ධ කරලා තියෙනවා. ඊළඟට 15 චරණ ධර්ම. මේ 15 චරණ ධර්ම කියන්නේ පින්වතුනි ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ඒ වගේම ජාගරියානු යෝගේ, භෝජනේ මාත්‍රාඤ්‍යතාවේ, ඒ වගේම හිරි ඔත්තප් දෙක, ප්‍රථම ධ්‍යාන, ဒုတိය ධ්‍යාන, තෘතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන ආදී මෙන්න මේ ස්වභාවයෙන් බුදුරජාණන් වහන්සේ සමන්විතයි. එනිසා භාග්‍යතුන් වහන්සේ ත්‍රිවිද්‍යා අෂ්ටවිද්‍යා 15 චරණ ධර්මයන්ගෙන් යුක්තයි. ඒ යුක්ත නිසා අපේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ පින්වතුනි ඒකාන්තයෙන්ම විද්‍යා චරණ සම්පන්න කියලා හඳුන්වනු ලබනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පින්වතුනි සුගත ගුණයෙන් සමන්විතයි. මේ සුගත කියලා කියන්නේ පින්වතුනි බුදුරජාණන් වහන්සේ පිරිසිදු ඍජු මේ නිවන් මාර්ගයේ ගමන් කරමින් ඒ කියන්නේ නොවරදින දැන් විවිධ ලෝකේ පුජ්‍යලයෝ ජීවත් වෙන පුජ්‍ය මේ විමුක්තිය හොයාගෙන එක එක මාර්ග ඔස්සේ ගමන් කරනවා. ඒ ගමන් කරන විමුක්ති මාර්ගයේ විමුක්තිය හොයාගෙන එක එක මාර්ග ඔස්සේ ගමන් කරාට ඒ ගමන් කරනු ලබන මාර්ග නිවැරදි නැහැ. බුදුරජාණන් වහන්සේ ගමන් කරපු බුදුරජාණන් වහන්සේ ගමන් කරලා පැමිණිච්ච මෙන්න මේ මාර්ගය නොවරදින ඒකායන ඍජු මාර්ගය. ඒ නිසා අන්න බුදුරජාණන් වහන්සේ හඳුන්වනු ලබන සුගත ගුණයෙන් යුක්තයි. ඒ ඍජු මාර්ගයේ ගමන් කරලා බුදුරජාණන් වහන්සේ පින්වතුනි සුන්දර නිවනට සැපත් වුණා. පැමිණියා. සව් කෙලෙසුන් නැසලා භාග්‍යතුන් වහන්සේ නිවනට සැපත් වුණා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ හඳුන්වනු ලබනවා සුගත කියලා. ඒ විතරකුත් නෙමෙයි දෙතිසක් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් 80ක් අනු ව්‍යංජනයන්ගෙන් ව්‍යාමප්ප භාවෙන් කේතුමාලා ලංකාරෙන් සද්වර්ණ ගණ බුද්ධ රශ්මි මාලාවෙන් අපේ බුදුරජාණන් වහන්සේ පින්වතුනි සමන්විතයි. භාග්‍යතුන් වහන්සේගේ හඬට සමාන කරන්න හඬක් පින්වතුනි නැහැ. ඒ මිහිරි හඬට බුදුරජාණන් බලන්ට හැම පැත්තෙන්ම පින්වතුනි පරිපූර්ණ භාවයක් බුදුරජාණන් වහන්සේ සතුව තිබ්බා. රූපකාය සම්පත්තිය ගත්තත් එහෙමමයි භාග්‍යතුන් වහන්සේගේ. යසෝදරාව පවසනවා බුදුරජාණන් වහන්සේට විතරයි මම රූපයෙන් දෙවෙනි උනේ කියලා. පින්වතුනි බලන්න මොන තරම් රූපකාය සම්පත්තියක් බුදුරජාන් වහන්සේට තියෙන්න ඇද්ද කියලා. එතකොට මේ හැම දෙයකින්ම සමන්විතයි. ඒ නිසා තමයි බුදුරජාණන් මේ සුගත කියන ගුණයෙන් හඳුන්වලා තියෙන්නේ. දැන් හැම කෙනෙකුගේම පින්වතුනි දැන් බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ ගත මේ සෑම අනිකුත් සත්වයෙකුගේම පින්වතුනි ශරීරය කියන්නේ ශරීරයේ යම් කිසි කොටසක් කොහෙන් හරි ඇද භාවයක් තියෙනවා. ඇදක් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ හැම ඇද නැහැ. දැන් බ්‍රහ්මීකුගේ වගේ බොහෝම පින්වතුනි කෙලින් බොහොම ඍජු ශරීරයක් බුදුරජාණන් වහන්සේට තියෙන. එතකොට මේ මෙබඳු දේවල් පවා භාග්‍යතුන් වහන්සේගේ පිංගුතුනි ගුණ හැඳින්වීමට දක්වලා තියෙනවා. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ පිරිසිදු සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරලා, නිවැරදි මාර්ගයේ ගමන් කරලා නිවනට සැපත් වුණා. ඒ සැපත් වෙච්ච නිසා සුගත කියලා භාග්‍යතුන් වහන්සේ හඳුන්වනු ලබනවා. ඊට පස්සේ අනිකුත් භාග්‍යතුන් වහන්සේගේ ශරීරයේ සම්බන්ධ, රූපකාය සම්පත්තිය සම්බන්ධව අර දෙතිස් පුරුෂ ලක්ෂණ ආදී යුක්ත නිසා සුගත කියන මේ ගුණ නාමයෙන් හඳුන්වනවා. ඒ නිසා අපි සෑම දිනම පින්වතුනි අප්‍රමාණ ශ්‍රද්ධාවක් ඇති කර ගන්න ඕනි. අපි සරණ ගියපු තිලෝගුරු බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන් සුගත නම් වනසේක කියලා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ හඳුන්වනවා පින්වතුනි ලෝක විදූ කියලා. මේ ගුණයත් පින්වතුනි අති විශිෂ්ට ගුණයක්. බුදුරජාණන් වහන්සේ ගැන මේ ශ්‍රද්ධාව උපදවා ගන්න තියෙන මේ සමහර පුජ්‍යලයෝ සසරේ පින්වතුනි වඩලා තියෙන එක එක ස්වභාවයවල් තියෙන. දැන් බුදු ගුණ ගත්තොත් එහෙම බුදු ගුණ වඩනකොට පින්වතුනි ගුණ නමයේම එකවර වඩලා ඉවර වෙලා ඒ ගුණ නමයේ එකවර වඩනකොට ඒ ගුණ නමයේ තුල විශේෂයෙන් හිත පිහිටන ගුණ තියෙනවා. ඊට පස්සේ අර එකක් හෝ දෙකක් හෝ නැත්නම් තුනක් හෝ ඒ විශේෂයෙන් පිහිටන ගුණ තියෙනවනම් අන්න ඒ ගුණ තමයි ඉස්සෙල්ලා අරගෙන වඩන්ට උනේ. එතකොට මේ වගේ මේ ගුණ ගත්තාම මේ බුදුරජාණන් වහන්සේගේ සමහර මේ ගුණය සමහර පූජ්‍යලයන්ට මේ ශ්‍රද්ධාව පිහිටන ගුණයක් තියෙනවා. මේ ලෝකවිදූ බුදු ගුණය කියන්නේ පිඟුතුනි බුදුරජාණන් වහන්සේ ගැන මේ ශ්‍රද්ධාව ඇති කරගන්න සාමාන්‍ය කෙනෙකුට මේ ලෝකබුදු ගුණ ගැන කියනකොට විග්‍රහ කරනකොට හරියට ශ්‍රද්ධාව ඇති වෙනවා. මේ ලෝකය අවබෝධ කරා කියන එක ගැන. දැන් බලන්න ස්කන්ධ ලෝක ගැන, ආයතන ලෝක ගැන, සංස්කාර ලෝක ගැන, කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක ගැන මේ සියලුම ලෝක ගැන පින්වතුනි බුදුරජාණන් වහන්සේ අවබෝධ කරානි. මේක ඇතිවීම ගැන, මේක නැතිවීම ගැන මේ සියලුම විදිහට මේ ලෝක ගැන අවබෝධ කරා. මේ ලෝකෙන් අත මිදෙන්නේ කොහොමද? ඒ සියල්ලත් බුදුරජාණන් වහන්සේ අවබෝධ කළා. අත මිදෙන මාර්ගයත් බුදුරජාණන් වහන්සේ දේශනා. ලෝක ඇති වෙන හැටි, මේක නැතිවීම කියන එක, මේක නැතිවීමේ මාර්ග මේ සියල්ලම බුදුරජාණන් වහන්සේ අවබෝධ කළා. එතකොට මේ අපි මේ ලෝකය කියන එක දැන් ලෝකය කියන මේ ස්වභාවය ලුජ්ජති පලුජ්ජති ලෝකෝ කියලා විග්‍රහ කරනු ලබනවා. සිඳන බිඳන අර්ථයෙන් මේක ලෝකය කියලා. එතකොට ওই ලෝකාබෝධ සූත්‍ර අටුවාවේ බුදුරජාණන් වහන්සේ ඉති උත්තක පාලියේදී දේශනා කරලා තියෙන ඒ අට කතාවේ මේ සියලුම ලෝක ආදී මේ ස්කන්ධ පංචකය තුල සංග්‍රහිත වෙලා තියෙනවායි කියන එක ගැන දක්වලා තියෙන දේශනා කරලා තියෙනවා, සඳහන් කරලා තියෙනවා. සියලුම ලෝකාදී මේ කාම ලෝක ගත්තත්, රූප ලෝක ගත්තත්, අරූප ලෝක ගත්තත් මේ සියල්ල අර ස්කන්ධ ලෝකයේ කියන මේ පංචපාදාන ස්කන්ධය නැමැති ලෝකයේ තුල සංග්‍රහිත වීම කියන එක සිද්ධ වෙලා තියෙනවා. එතකොට මේ සියලුම දේවල් බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තේ ස්කන්ධ ලෝකාදී ගැනත් එක්කම. ඊට අමතරව පින්වතුනි දැන් මේ කාම රූප අරූප කියලා භවත්‍රයක් තියෙනවා. භව තුනක්. එතකොට මේ කාම රූප අරූප කියන භව තුන සම්බන්ධව 31 භූමිතලයකින් මේක සමන්විතයි. මේකට එක සක්වලක් කියනවා. එතකොට මේ 31 භූමිතලයකින් සමන්විත මේ එක සක්වල ගැන බුදුරජාණන් වහන්සේ සියල්ල පින්වතුනි දැක්කා. මේ සක්වල ගැන විතරක් නෙමෙයි අනන්ත අපරිමාණ සක්වලවල් ගැන පින්වතුනි බුදුරජාණන් වහන්සේ අවබෝධ කළා. දැන් ඔය ලෝකාවබෝධ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේව හඳුන්වනු ලබන විශේෂ ගුණයක් තියෙනවා. අඤ්ඤදත්තු දසෝ වසවත්ති කියලා හඳුන්වනු ලබනවා. අඤ්ඤදත්තු කියලා කියන්නේ ඒකාන්තාර්ථය යනවා නිපාත පදයක් පින්වතුනි. වසවර්ති කියලා කියන්නේ වසවත්ති කියලා කියන්නේ වසංගියේ පවත්වන්න පුළුවන් කියන අර්ථය. දැන් මාර්යාටත් අපි වසවත්ති කියලා කියනවනේ. මාර්යාට වසවත්ති කියලා කියනවා. එතකොට මේ මාර්යාට වසවත්ති කිව්වට මාර්යාටත් මේ ਸਰව සම්පූර්ණයෙන්ම කෙනෙක් වසංගියේ පවත්වන්න පුළුවන් කමක් නැහැනේ. වසගේ පවත්ත නමුත් බුදුරජාණන් වහන්සේට භාග්‍යතුන් වහන්සේ පින්වතුනි මේ අනන්ත සක්වල යම් තාක් සත්වය ඉන්නුනේ ඒ සත්වයන්ගේ ඇස කන නාස ආදී ඉන්ද්‍රියන්ට අරමුණු වන්නා වූ මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදී මේ සෑම දෙයක් ගැනම බුදුරජාණන් වහන්සේ දන්නවා. තමන්ගේ විශේෂ පවත්වන්න පුළුවන් ස්වභාවයක් භාග්‍යතුන් වහන්සේට තියෙනවා. ඒ සියලුම සත්වයන්ගේ ස්වභාවයවත්. ඒ නිසා ඒක එක්තරා විදිහකට තථාගත කියන ගුණ විශේෂය තුල ඇතුළත් කරලා තියෙනවා, සංග්‍රහිත කරලා තියෙනවා. මේ අඤ්ඤදත්තු දතෝ වසවත්ති කියන එක තුල තියෙන. එතකොට බලන්න මේ ස්වභාවේ. ඉතින් මෙන්න මේ කාම ලෝකය ගැන විතරක් නෙමෙයි, රූප ලෝකය ගැන, අරූප ලෝකය ගැන, මේ ලෝකත්‍රය ගැන විතරක් නෙමෙයි, බුදුරජාණන් වහන්සේගේ විශේෂ ගැන පින්වතුනි ওই බහුධාතුක සූත්‍ර අටුවාවේ විශේෂ විග්‍රහ කරලා තියෙන කොහොමද මේ ශේස්ත්‍ර තුනක් තියෙනවා. ශේස්ත්‍ර තුන මොකක්ද? දසදහසක් සක්වල, ඒ වගේම කෝටි ලක්ෂයක් සක්වල, අනන්ත සක්වල. මේ දසදහසක් සක්වල කියලා කියන්නේ පින්වතුනි, දැන් කාම රූප අරූප කියලා මේ බව ත්‍රයක් කිව්වනේ. මෙන්න මේ බව තුන වගේ තමයි මේ 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 එක මේ සක්වල වගේ තවත් සක්වලවල් මේ සක්වලත් එක්කම දසදහසක් මේ මේ සක්වල වටේට පිහිටලා තියෙනවා. ඒ දසදහසක් සක්වලට කියනවා පින්වතුනි ජාති ශේස්ත්‍රය කියලා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේලා, මහබෝසතාණන් වහන්සේලා ඉපදෙනකොට, ඒ වගේම අබිනිෂ්ක්‍රමණය සිද්ධ කරනකොට, බුදු වෙනකොට, පද මේ මේ අවස්ථාවවලදී මේ දසදහසක් සක්වල කම්පා වෙනවා. ඒ කාලෝකන මේ ආශ්චර්ය ආදී සිද්ධ වෙනවා. ඒ නිසා මෙතන පින්වතුනි මේක හඳුන්වලා තියෙනවා කොහොමද ජාතිශේත්‍රය කියලා. ඊට පස්සේ ආනස්ශේත්‍රය, කෝටි ලක්ෂයක් සක්වල, මේ සක්වල වටේට තියෙන කෝටි ලක්ෂයක් සක්වලවල්, ඒක ආනක්ශේත්‍රය, අනසක පැතිරිලා තියෙනවා. හැබැයි මේ අනසක කියන එක මේ කෝටි ලක්ෂය විතරක් නෙමෙයි, මේ සෑම බුදුරජාණන් වහන්සේ නමකගේම අදිෂ්ඨානයේ අනුව තමයි මේ කෝටි ලක්ෂයේ සක්වල තුල පැතිරිලා තියෙන්නේ. ඊටත් වඩා බුදුරජාණන් වහන්සේලාට පුළුවන් කියන මේ අනසක පතුරවන්න ඊටත් වඩා. නමුත් කරන්නේ අර හැම බුදුරජාණන් වහන්සේ නමකගේම ශේත්‍රේ කෝටි ලක්ෂයයි කියන එක ගැන ඒ සූත්‍ර ටීකාවල විග්‍රහ කරලා තියෙනවා. ඊට පස්සේ ආනන් 26 ශේත්‍රය ගැන කියන අනන්තයි අපරිමාණයි, මෙපමණයි කියලා ප්‍රමාණ කරන්න පුළුවන් කමක් නැහැ කියලා. එතකොට ඔය දසදහසක් සක්වල ඇතුළත තමයි පින්වතුනි ආර්ය භූමිය කියලා හඳුන්වන්නේ. වජිර බුද්ධිය කියලා ටීකාවක් තියෙනවා. ඒකේ බුදුගුණ වර්ණනාවක් තියෙනවා. මේ බුදුගුණ වර්ණනාව ඇතුළත මේක විග්‍රහ කරලා තියෙනවා බොහොම ලස්සනට. මේ දසදහසක් සක්වල තමයි ආර්ය භූමිය. ඒ ආර්ය භූමිය කියලා කියන්නේ ඒ දසදහසක් සක්වල ඇතුළත ඉන්න මගඵල ලබන්න පුළුවන් පින තියෙන දෙවිවරු විතරයි මගඵල ලබන්නේ, මිනිස්සු නෙමෙයි. හැබැයි මිනිස්සු හැටියට මගඵල ලබන්නේ මේ සක්වල ඇතුළත ඉන්න මිනිස්සුත් විතරයි කියන එක ගැන. එතනින් ඒ දසදහසක් සක්වලින් එහාට දෙවිවරුවත් මගඵල ලබන්නේ නැහැයි කියන. එතකොට බලන්න මේ සියල්ල පින්වතුනි බුදුරජාණන් වහන්සේ අවබෝධ කළා. අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ දැක්කා මේ ලෝක ගැන. අද වෙනකොට නොඑක් විදිහට මේ ලෝක ගැන හොයනවා, මේ ගවේෂණය කරන, නමුත් කිසිම දෙයක් හරියට හොයාගන්න බැරි වෙලා තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ දා පින්වතුනි තමන්ගේ ඥාණින්, තමන්ගේ නුවණින්, ස්වයම්බුක් ඥාණින් කිසිම කෙනෙකුගේ උපකාරයක් නැතුව තමන් වහන්සේ අවබෝධ කරා. බලන්න මොනතරම් ගුණයකින්, මොනතරම් ඥාණයකින් යුතු සාස්තුරුන් වහන්සේ නමත් අපි සරණ ගිහින් ඉන්නේ. ඒ බඳු සාස්තුරුන් වහන්සේට පින්වතුනි අත් දෙක එකට කරලා වැන්දොත්, මලක් පහනක් පූජා කරොත්, දන් හැන්දක් පිදුවොත් පින්වතුනි මොනතරම් කුසලයක් సంతාන තුල වැඩේද කියලා හිතලා බලන්න. ත්‍රිපිටක අටුවාවල, ඒ වගේම ධම්මපදට්ට කතාවේ, විශේෂයෙන්ම විමාන වත්තු වල තියෙන කතා ගැන දැන් පින්වතුන්ලට හිතෙන්නේ නැද්ද? එක දන් හැන්දක් බෙදලා සුගති සම්පත් විඳපු මිනිසුන්ගේ කතා තියෙනකොට මේව ඇත්ත නෙවෙයි කියලා. එක මලක් පූජා කරලා සුගති සංඛ්‍යාත සැප විඳපු මිනිසුන්ගේ කතා විමාන වත්තුවල දෙවිවරුන්ගේ කතා සඳහන් වෙනකොට හිතෙන්නේ නැද්ද? මේ බඳු ගුණයකින් යුත බුදුරජාන් වහන්සේට මලක් පූජා කරොත් කෙනෙක් සුගතිය යන්නේ නැද්ද කියන එක ගැන. ඒ නිසා පින්වතුනි මේ වගේ අති විශිෂ්ට ගුණයකින් අපි සරණ ගියපු බුදුරජාණන් වහන්සේ සමන්විත. ඒ නිසා අපි සෑම දිනාම වාග්ය සම්පන්නයි. අපි මේ සරණ ගියපු බුදුරජාණන් වහන්සේට මේ විදිහට පුද සත්කාර සම්මාන කරන්ටත් භාග්‍යතුන් වහන්සේව සරණ යන්ට ලැබීම ගැන සම්බන්ධවත්. ඊළඟට පින්වතුනි භාග්‍යතුන් වහන්සේ අනුත්තර පුරිස ධම්මසාරතී කියන ගුණයෙන් හඳුන්වනවා. අනුත්තර පුරිස ධම්මසාරතී කියලා කියන්නේ දමණය කිරීමට අපහසු, අන්‍ය සත්වයන්ට දමණය කිරීමට අපහසු සත්වයන් දමණය කරපු නිසා භාග්‍යතුන් වහන්සේ අනුත්තර පුරිස ධම්මසාරතී. අනුත්තර කියන්නේ ශ්‍රේෂ්ඨ කියන අර්ථය. පුරිස ධම්මයෙන් ශ්‍රේෂ්ඨ කියන අර්ථය තුළ සීල, සමාධි, ප්‍රඥා, විමුක්ති ඥාන දර්ශනයන්ගෙන් භාගිතුන් වහන්සේ හඳුන්වනවා. පුරිස ධම්මසාරති කියලා පුරුෂයන් දමණය අපහසු අන්න සත්‍යයන්ට දමණය කරන්න අපහසු පුරුෂයන් දමණය කරනවා. ඉතින් මේ ගුණයෙන් සමන්විත නිසා අනුත්තර පුරිස ධම්මසාරති කියන. ඊළඟට දෙව් මිනිසුන්ට සාස්තුරු, දෙවියන්ටත් බ්‍රහ්මයන්ට අනිත් සෑම සත්වයන්ටත් දුක කියලා දෙන, දුක ඇතිවීමට හේතුව දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය කියලා දෙන සාස්ත්‍රුන් වහන්සේ බවට පත්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දෙවි මිනිසුන්ට සාස්ත්‍රු කියලා හඳුන්වනු ලබනවා. සත්තා දේ මනුස්සානම් ගුණයෙන් යුක්තයි. ඊළඟට පින්මුතුනි බුද්ධ කියන ගුණයෙන් යුක්තයි. බුද්ධ කියලා හඳුන්වන්නේ චතුරාරි සත්‍ය ධර්මය තමන් වහන්සේ අවබෝධ කරගෙන නිකන් හිටියේ නේ. අන්‍ය සත්වයන්ටත් මේක අවබෝධ කොටගන්ට මහ කරුණාවෙන් මේ ධර්ම දේශනා කළා. මේ පරමාර්ථ සත්‍ය සම්මුති සත්‍ය ආදියට නංවල ඒ ඔස්සේ මේක දේශනා කරන්න තිබුණ අනිත් සත්‍යයන්ට මේක අවබෝධ කරගන්න. ඒ නිසා මොන තරම් මහ කරුණාවක් බුදුරජාණන්සේගේ సంతානිය තුළ තිබ්බද කියලා හිතලා බලන්න පිංගතුනි. අපිට වඩා අපි ගැන හැඟීමක් අපේ බුදුරජාණන් වහන්සේට තිබ්බ පිංගතුනි. ඒ නිසා තමයි එදා භාග්‍යතුන් වහන්සේ අපි ගැන හිතලා මේ විදිහේ මේ සාසනික ප්‍රතිපදාවක් ඇති කරේ බිහි කරේ පිංගතුනි. නිසා අපි මිනිස්සෝ හැටියට මේ වටිනා මිනිස් ජීවිතයක් ලබලා මේ ලබාගත් වටිනා මිනිස් ජීවිතය තුලින් මේ බුද්ධ ශාසනයෙන් උපරිම වැඩ ගන්නට ප්‍රයෝජන ගන්නට අපි හැම කෙනෙක්ම උත්සාහවත් වෙන්න ඕනේ කුසල ධර්මයන් ජනිත කරගන්න. මේ බුදුගුණේ ගොඩාක් විස්තර කරන්න පුළුවන්. ඉතින් ගොඩාක් කාල වේලාව යන නිසා මේක කෙටියෙන් පින්වතුන්ලට විග්‍රහ කරන්න තියදුනි එකයි. ඊළඟට භාග්‍යතුන්ස භගවා කියන ගුණයන්ගින් හඳුන්වනු ලබනවා. අනෙක් කියන්ට යදුන සියලුම ගුණ දරන්න පුළුවන් సంతානයක් තිබ්බ නිසා රාගේ නසපු නිසා, ద్వේසේ නසපු නිසා, මෝහේ නසපු නිසා පින්වතුනි අපි සරණ ගියපු බුදුරජාණන් වහන්සේ භගවා කියන ගුණයන්ගෙන් හඳුන්වන තියෙන. ඒ නිසා මේ විදිහට තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ පින්වතුනි ඒකාන්තයෙන් අරහං සම්මා සම්බුද්ධ විජ්ජාචරණ සම්පන්න සුගත ලෝකවිදු අනුත්තර පුරිස ධම්මසාරති දෙව් මිනිසුන්ට සාස්ත්‍රු බුද්ධ භගවා කියන ගුණයන්ගෙන් හඳුන්වලා තියෙනවා. අපි හැම දිනාම සතුටටපත් වෙන්න ඕනි, සාදු සාදු කියලා අපි හැම දිනාම හිත පහදවා ගන්න ඕනි. අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගැන මේ විදිහ ශ්‍රද්ධාවක්, මේ විදිහ භක්තියක් අපිට ඇති කරගන්න ලැබීම ගැනත්, ඒ වගේම මේ විදිහ විශිෂ්ට ගුණයෙන් යුතු සාස්ත්‍රවරයෙක් අපිට සරණ යන්ට ලැබීම ගැනත්, නිවන් දක්නා ජාති දක්වාම අපිට බුදුරජාණන් වහන්සේ සරණ යන්ට ලැබේවා ලැබේවා කියන මේ ප්‍රාර්ථනාව ඇති කරගන්න මේ ධර්ම දේශනාව මෙතනින් සමාප්තියටපත් කරනු ලබනවා. අද දවසේදී මේ වටිනා බුදුගුණ ධර්ම දේශනාව සිද්ධ කරන්නට යෙදුනේ පින්වත් පිරිසකගේ දායකත්වය ලැබීම නිසා. ඉතින් මේ පින්වතුන්ලා බොහෝ දෙනා, මේ සියලුම දෙනා බොහෝම සන්තෝෂයටපත් වෙන්න ඕනේ. අද දවසේදී මේ වටිනා බුදුගුණ දේශනාවට දායකත්වයේ සපයන්ට, එහෙමත් නැත්නම් මේ ධර්ම දානමේ පින්කම සිද්ධ කරන්නට ලැබීම සම්බන්ධව ඒ දායකත්වයේ සපයලා තියෙනවා කොළඹ පහපදිංචි පින්වත් මෑණියන් වහන්සේ නමක්. ඒ මෑණියෝ බොහොම සතුටටපත් වෙන්න ඕනේ අද මේ සිද්ධ කරන්නට යෙදුණු වටිනා පින්කම ගැන. ප්‍රධාන අරමුණු වශයෙන් මතක් කරලා තියෙනවා මනීෂා දියණිය, ඒ වගේම ලෂාන් බෑන, ඒ වගේම රනිල් පුතා සහ නාල්නීද සිල්වා මවතුමියට නිදුක් නිරෝගී සුවය පැතීම කියන එක සම්බන්ධ. ඉතින් මේ බුදුගුණ දේශනාව තුළින් අපි අත්පත් කරගත්ත සකලවිධ කුසල සම්භාර ධර්මයේ බලමහිමයෙන් සුජීවත්ව සිටිනේ සියලු දෙනාට නිදුක් නිරෝගී සම්පත්තිය සැලසේවා, කායික මානසික සැනසිල්ල වැඩි දියුණු වේවා කියලා අපි නිරෝගී සම්පත්තිය ප්‍රාර්ථනා කරමු, ආශිර්වාද කරමු. ඒ වගේම තවත් ප්‍රාර්ථනාවක් තියෙනවා, කල්යාණ මිත්‍ර ආශ්‍රය, ඒ වගේම ධර්මාභෝධය ලැබීමටත් මේ පින්කම හේතුපනිස්රේ වේවා කියන. ඉතින් පින්වතුන්ලට මේ කුසල ධර්මයේ බලමහිමින් නිවන් දක්නා ජාති දක්වාම කල්යාණ මිත්‍ර ආශ්‍රේ සැලසේවා කියලා අපි ආශිර්වාද කරනවා, ප්‍රාර්ථනා පිටුවා ගන්නට. වෙනත් අරමුණු වශයෙන් මතක් කරලා තියෙනවා මියගේ සියලුම ඥාතීන්ට පින්පෙත් අනුමෝදන් කරනවායි කියන එක සම්බන්ධව මේ කුසල ධර්මයන්ගේ බලමහිමින් පින්වතුන්ලා අතර සුජීවත් නිදලා මිය පරලොව යන්ට ඉදුණු යම් තාක් ඥාතීන් සිටිනවා නම් ඒ සියලු ඥාති වර්ගයා මේ පින් දැක බලත්වා අනුමෝදන්ව සැපේටපත් වේවා කියලා පින්පෙත් අනුමෝදන් කරමු. ඒ වගේම තවත් දායකත්වයේ සපයලා තියෙන පින්වත් පිරිසක් සිටිනු ඒ ගම්පහ අස්ගිරිය ප්‍රේමා තිලකරත්න මෑණියන් සහ ඒ දරුමුණුපුරු මිනිපිරියන්ගේ සහභාගීත්වයෙන් මේ පින් මේ ධර්ම දානමේ පින්කම සිද්ධ කරලා තියෙනවා. බොහෝම සොම්නසටපත් වෙන්න අද දවසේදී මේ සිද්ධ කරන්න තිබුණු උතුම් පින්කම සම්බන්ධව බුදුරජාණන් වහන්සේගේ ගුණ ලක්වැසි ලෝවැසි ජනතාවට අහන්ට සලස්වමින් පින්වතුල මාහැඟි පින්කමක් සිද්ධ කරා අරමුණු වශයෙන් මතක් කරලා තියෙනවා මියගේ දිමව්පියන්, ඒ වගේම සැමියා සහ නෑදෑ හිතමිතුන්ට පින් පැමිණීමත් සිද්ධ කරනවා. ඒ වගේම මේ පින්කමට සහ සම්බන්ධ වෙච්ච උපාසක උපාසිකාවන්ට නිදුක් නිරෝගී සම්පත්තිය ප්‍රාර්ථනා කරනවායි කියන එකත්, මේ පින්කමට සහ සම්බන්ධ වෙච්ච සෑම දිනාටම ඉතාම ඉක්මන් භවයකදී චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ කුසල් හේතු වේවා කියන මේ ප්‍රාර්ථනාවත් ඇති කරගන්නට, මේගේ ඥාතීනුත් මේ පින් දැක බලලා සතුටට සැපයටපත් වේවා කියලා පින්පෙත් අනුමෝදන් කරමු. ඒ වගේම තවත් දායකත්වයේ සපයපු පින්වත් පිරිසක් සිටිනවා. ඉතින් මේ පින්වතුන්ලත් බොහෝම සතුටට සොම්නසටපත් වෙන්න උනේ බද්දේගම MHG රත්නකුමාර සහ ශාමලි මහත්මණිය කියන පින්වත් දෙපළ. අරමුණු වශයෙන් මතක් කරලා තියෙනවා MG සිරිපාලමයා, ඒ වගේම MH රත්නපාලමයා, සයිරස් ද සිල්වා වෙල්ලාවල මයා කියන මේ මිය පරලොවගේ පින්වතුලට පින් පෙත් අනුමෝදන් කරනවා කියන එක සම්බන්ධ වේ ඥාති වර්ගයා මේ පින් දැක බලලා මේ පින් අනුමෝදන් සැපේට සොම්නසට පත් වේවා කියලා අපි පින් අනුමෝදන් කරමු. ඒ වගේම ජීවත්ව සිටින මෑණියන් දෙපළට නිරෝගී බව පතනවායි කියන එකත් පින්වතුල මතක් කරලා තියෙන ඉසු ජීවත්ව සිටින සියලුම දෙනාට මේ පින් අත්පත් වීමෙන් ඒ ඇත්තු නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා කියලා අපි සෙත් සාන්ති ප්‍රාර්ථන කරමු. ඒ වගේම මුළු ලෝක සත්වයාටත්, ඒ වගේම පින් අනුමෝදන් වන්ට කැමති සියලු දෙනාටත් පින් අනුමෝදන් කරනවායි කියන එක සම්බන්ධවත්, ඒ විතරක් නෙමෙයි මේ බෞද්ධ ආමාද්‍ය ජාලයේ ගරු සභාපති අතිපූජනීය ධර්ණාගම කුසලධම්ම මහා ස්වාමින් වහන්සේටත්, ඒ වගේම බෞද්ධ ආකාරි මණ්ඩලයේ සියලුම දෙනාටත් පින්පෙත් අනුමෝදන් කරලා තියෙනවා. අපි මේ අත්පත් කරගත්ත කුසල ධර්මයන්ගේ බලමහිමින් සෑම දිනාටම සෙත් සාන්ති ප්‍රාර්ථනා කරමු. සුජීවත්ව වාසය කරන මේ ධර්ම දාන මේ පින්කමට සහ සම්බන්ධ වෙච්ච සියලුම පින්වතුන්ලටත් නිදුක් නිරෝගී සම්පන්නිය සැලසේවා, ආයුරාරෝග්‍ය සම්පන්නිය සැලසේවා, කායික මානසික සැනසෙල්ල වැඩි දියුණු වේවා, සෑම දිනාටම ඉතාමික් මම් භවයකදී දුක්ඛය සමුදය නිරෝධ මාර්ග කියන උතුම් ගාම්භීර චතුරාරි සත්‍ය ධර්මය සුඛාපටිපදා කිප්පා විඤ්ඤායෙම සාද ගන්ට මේ කුසල් හේතු වාසනා වේවා, පාරමී කුසල් භවටම පත් වේවා කියලා අපි ප්‍රාර්ථනා පිහිටුවා ගමු. දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදාති. තිරුවන් සරණයි.
සතු සතු සතු. ඒ උතුම් සද්ධර්ම දේශනා පවත්වා වදාළ රාජගිරිය නෙළුම් පිදෙස ධම්මෙදුර භාවනා මධ්‍යස්ථාන වාසී පූජ්‍යපාද මකුලෑවේ සුදස්සන ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේට තවත් චිරාත් කාලයක් මෙවැනි වූ ශාසනික කටයුතු වල නිරත වීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවායි අපි සියලු දෙනා මේක්ව සාදුනාද පවත්වා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාතු. ඒත් සමගින් බෞද්ධ ආගුවන්දුලිය ඔබ වෙත සම්නිවේදනය කළ දායකත්ව ධර්ම දේශනාව මෙතකින් නිමාවට පත්වනවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.